ඊළඟට ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගෞරව තලමේ තාංගම රූපිනර අවර්களே, இன்று நீதியமைச்சினால் முன்வைக்கப்பட்டிருக்கின்ற இந்த சட்டமூலங்கள் சம்பந்தமாக நான் குறிப்பாக நீதிமன்றத்தை அவமதிக்கின்ற குற்றம் தொடர்பான சட்டமூலத்தை பற்றி ஒரு சில வார்த்தைகள் ஆங்கிலத்தில் விரிவாக பேச இருக்கிற அதே நேரம் முதலிலேயே இன்று தற்போது கிழக்கு மாகாணத்தில் குறிப்பாக முல்லைத்தீவு புல்மோட்டை தொடக்கம் பொத்துவில் பானமை வரையும் எல்லா கரையோர பிரதேசங்களிலும் அதேபோல தாழ்நில பிரதேசங்களிலும் கடுமையான மழை காரணமாக வெகுவாக மக்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அங்கு நீர் வழிந்தோட முடியாமல் பல இடங்களிலே நீர் தேங்கி நிற்பது மாத்திரமல்ல, போக்குவரத்து பிரச்சனைகளும் மிக புதாகரமாக உருவெடுத்து வருகிறது. மக்களுடைய வாழ்விட பிரதேசங்களிலே இன்று நீரை அகற்ற வேண்டிய நிலவரமும், கிணறுகளை துப்புரப்படுத்த வேண்டிய நிலவரங்கள், அதேபோல பயிர்களுக்கு ஏற்படுகின்ற சேதங்கள் குறித்த கணிப்பீடுகள் இவற்றோடு சேர்த்து அவசரமாக பாதிக்கப்பட்ட மக்களுக்கு அவர்களுக்கான சமைத்த உணவை வழங்குகிற முயற்சிகளில் இந்த மூன்று மாவட்டங்களிலும் அரசாங்க அதிபர்கள் அதற்கான கணக்கீடுகளை செய்து அந்த விஷயங்களை துரிதப்படுத்துகின்ற நடவடிக்கையை மேற்கொள்ள வேண்டும் என்று இங்கு அரசாங்கத்திடம் வேண்டுகோள் விடுக்க விரும்புகிறேன். இந்த சந்தர்ப்பத்திலே அரசாங்கம் செங்கடலிற்கு எங்களுடைய கடற்படையினரை அனுப்புவதற்கு, அதுவும் குறிப்பாக இஸ்ரேலியர்களுக்கு ஆதரவாக அவர்களுடைய கப்பல்களை பாதுகாப்பதற்கு செங்கடலுக்கு எங்களுடைய கடற்படையை அனுப்புவதை விடுத்து கடற்படையினரை இவ்வாறான அனர்த்த நிவாரண பணிகளில் அவசரமாக ஈடுபடுத்துவதுதான் மிக உசிதமான விஷயம். இதிலே ஜனாதிபதி அவர்கள் கவனம் வைப்பார்கள் என்று எதிர்பார்க்கிறேன். நேற்று ஜனாதிபதியுடைய அந்த நடவடிக்கையை கடுமையாக நான் விமர்சித்திருந்தேன். இந்த நிலையில் அவரிடம் இன்று நான் விடுக்கின்ற வினயமான கோரிக்கை, இங்கு இஸ்ரேலியருடைய கப்பல்களை பாதுகாப்பதை விட்டுவிட்டு கடற்படையை பாவித்து குறைந்தபட்சம் இந்த பாதிக்கப்பட்ட வெள்ளத்தினால் மிக மோசமாக இன்று இந்த பாதிப்புகளை சந்திக்கின்ற கிழக்கு மாகாண மக்களுக்கு அந்த உதவிகளை செய்வதாக இருந்தால் அது மிகப்பெரிய ஒரு உதவியாக இருக்கும் என்று இங்கு சுட்டிக்காட்ட விரும்புகிறேன். மிஸ்டர் பிரசைடிங் மெம்பர், ஐ நோ தட் த ஆனரபிள் மினிஸ்டர் ஹாஸ் பீன் ஃபார் சம் டைம் நவ் has been seeking to legislate a multitude of enactments on many an aspect of the law, and among such enactments I would say is the all important bill that is before us today is the contempt of court tribunal and institution bill. The bill eloquently states in its long title that it provides for the uniform application of the law relating to the contempt of court tribunal and institution, and it also says that it provides for the procedure to be followed. So, Mr. Speaker, the purpose seems to be twofold. One is to provide for specific law on contempt, and the other, having provided for the law, is to provide for the procedure to be followed in the contempt cases. The question whether there should be a specific law for contempt has been around not only here but in other jurisdictions as well. There was this controversy in India, but it was settled way back in 1971 through the Contempt of Courts Act in India. As one goes through the Supreme Court determination in August 23, when this bill was taken up for Supreme Court determination, this has been one of the main arguments in the Supreme Court, that can you pass a specific legislation on contempt when there are constitutional provisions and even other enactments that penalize contempt of court? Now, we know Article 105, Clause 3 provides for contempt matters, and we know our colleagues Ranjan Ramanayake and S.B. Dissanayake both had to suffer the consequences of this power vested in the Supreme Court. Mr. Ranjan Ramanayake, our colleague, said that 99% of the judges are corrupt in the country and had to face incarceration for 4 years and more, subsequently reduced to a few years. Then S.P. Dissanayake, who had called one of the judgment as Balutindu and had to be convicted and confined to prison term for 2 years. Apart from the provision, the constitutional provision, there are other separate enactments that provide for contempt to be instituted against individuals. For instance, the Civil Procedure Code, Code of Criminal Procedure, then Primary Courts Act, then we also have partition law which provides for that. Judicature Act provides for it. Therefore, these are a few examples which where the already provisions exist. But then, so the argument was made in the court that this parliament does not enjoy the legislative competence to enact a separate legislation on contempt. But the Supreme Court pointed out that the reserve list preserves the right to pass a separate law on contempt. In the reserve list, list 2 of the 9th schedule, under the heading Justice insofar as it relates to the judiciary and the courts of court structure, it had very clearly provided for subsequent enactment to deal with the contempt of court matters. So this shows that as far back as the enactment of the 13th Amendment, that we had had this provision to make room for a new legislation in this regard. With that controversy settled, Mr. Speaker, the question arises whether what this law seeks to achieve. I have looked at it very carefully, and I would like to say that the offence of contempt was always in a state of uncertainty. While some acts amounted to contempt, others did not do so. We remember the old case where the editor of a newspaper was summoned and punished for contempt for writing about judges spending their time in New Delhi. He captioned his article as "Justice on Holiday." He pointed out in public spirit, as he claimed, that judicial time was being wasted, but the judges of yesteryears would not let him go scot-free. I remember the case in the matter of Armand de Souza, editor of Ceylon Morning Leader in 1914, reported in 18 NLR 33. But this all-important judgment recognized one important aspect of law of contempt of court. I quote here, "There is no doubt as to the right of any member of the public to criticize and to criticize strong judicial decisions or judicial work and to bring to the notice of the proper authorities any charge whatsoever of the alleged misconduct on the part of a judge." So the judges in 1914 pointed out that you can criticize a judgment or a judicial work and even misconduct, but to the proper authorities. But you cannot comment on a personal holiday time that a judge is entitled to. So that being the case, so the bill now provides for some acts which would amount to contempt of court. For instance, it sits down in clause 3.2 that willful disobedience to any judgment, decree, direction, order, writ, or other process of court will amount to contempt of court. Even a willful breach of an undertaking given to court will also become contemptuous. So what the bill is seeking to do is to put a statutory footing all that the judges have said in their decisions in the past. In other words, the common law principles that have been set down in judgments are being confined to and codified to some extent in this bill. We have no quarrel whatsoever as this legislature puts on a statutory footing the legal principles that have already been laid down by judges in this case. Now, another aspect which I would flag, what is meant by scandalizing judicial authority, as this is sought to be made an offense. This tag, scandalizing or lowering the judicial authority in clause 3.2c of the bill, is in my view an unruly horse. Though the Supreme Court has affirmed its constitutional validity in the bill, one cannot lose sight of the fact that the contours of scandalization are quite uncertain. The person who commits the contempt is left to the discretion and vagaries of the particular judge who hears his case. It's up to their adroit arguments of counsel to take particular act outside the ambit of scandalization. So this issue, there has been some criticism even when this bill was taken up on the last day. That is why the debate was adjourned for today. Therefore, we would like
Honorable
the
Member,
minister
you have a two more minutes.
Have a revisit of this matter. Beg your pardon?
2 more minutes.
Yes. Now, I was reading an interesting episode in Lord Denning's book, The Due Process of Law, at page 6. He narrates an interesting story that took place before him. It is worth quoting. Lord Denning says, "When I was presiding, we became more lenient. On every Monday morning, we hear litigants in person. Miss Stone was often there. She made an application before us. We refused it. She was sitting in the front row with a bookcase within her reach. She picked up one of Butterworth's workman's compensation cases and threw it at us. It passed between Lord Justice Diplock and me. She picked up another that went wide too. She said, 'I'm running out of ammunition.' We took little notice. She had hoped we would commit her for contempt of court just to draw more attention to herself. As we took no notice, she went towards the door. She left saying, 'I congratulate your lordships on your coolness under fire.'" So this is what Lord Diplock said of how magnanimous judges have been. Because, you know, this is not an issue for ego of the judges to be punishing people for contempt. And then similarly we have issues relating to matters that are said in this house. We have our Parliamentary Privileges Act. There are sometimes some members stepping outside the limits of criticizing a judgment in a proper sense, but going beyond the ambit of criticism and then taking on judges and then trying to criticize their personal conduct. Even recusal of judges, recently one member of parliament had gone beyond the limits, and then these issues I had in the past taken it up. Therefore, Mr. Presiding Member, let me wind up by saying, once again quoting Lord Denning in R versus Commissioner of Police 1962, Queen's Bench Division 150, this is what Lord Denning says: "Let me say at once that we will never use this jurisdiction as a means to uphold our own dignity. That must rest on sure foundations, nor will we use it to suppress those who speak against us. We do not fear criticism, nor do we resent it, for there is something far more important at stake. It is no less than freedom of speech itself." Though Lord Denning was magnanimous, this freedom cannot be the freedom of the wild ass. Article 15.2 of our Constitution specifically states that we cannot exercise the freedom of speech to commit contempt of court. Having said that and quoted that, I would say that this was a long-felt need to have a proper contours defined as relate to contempt of court. And I thank the Honourable Minister for having brought that, as well as various other pieces of legislation to prevent frauds in this country, and that too is to be passed today. Therefore, I commend the Minister for having introduced these bills. Thank you.
Mr. Garu Mantumani, Meelagata Garu Madhuruvithanage Mantuma Abathumara Vinadi 7ak Kalayak Labenawa.
Kiyada?
Vinadi 7ak.
16 7 una deka para. බොහොම ස්තුතියි සභාපතිතුමා. විශේෂයෙන්ම කියන්න ඕන, ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ඉල්ලාසුණු අපේ චමින්ද විදේශ මන්ත්‍රීතුමා කිව්වා මේ 225ටම ලොකු බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. ඇත්තටම මම විශ්වාස කරනවා මේ 225න් බහුතරයක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඕන වෙලාවක එළිය යන්න පුළුවන් මට්ටමක් තියෙනවා. විශේෂයෙන් මම කිසිම ප්‍රශ්නයක් නැතුව එළිය යනවා. මොකද මට ඇමති ආරක්ෂාව අරගෙනත් නැහැ. ඒ වගේම 2022 මැයි මාසේ 9 වෙනිදා වෙච්ච භීෂණ දවසේ මම ගෙදර හිටියේ. ඉතින් මේ මට කරදරයක් වුණේ නැහැ. ඒක නිසා 225ටම මේ පොදුවේ ඒ වගේ මම හිතර මගේ මිත්‍රයාට මම දැන් ඉතින් එතුමාට දැන් කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මම කියන එක සාධාරණ නැහැ කියන එක. ඒ වගේම අද අපේ ඇමතුමා ඉතාමත්ම වැදගත් අනපනත් කීපයක් ගෙනවා අධිකරණ අපහස සම්බන්ධයෙන් සමත කරන ඇටනි බලපත්‍ර සහ නොතාරි සංශෝධන වංචා වැළැක්වීම කියන කාරණා සම්බන්ධයෙන් අපි මේවා දීර්ඝ කාලීනව අපේ ඕවර්සයිට් කමිටි වල කතා කරලා ඒවට අවශ්‍ය අපේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම අපි ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පසුගිය කාලේ දැනුත් මේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මුල්්‍ය කටයුතු සම්බන්ධ සමහර ආයතන තියෙනවා මිනිස්සුන්ගෙන් උගස්ගත්ත ඉඩම රුපියල් ලක්ෂ 5ක් වගේ සුළු මුදලක් උගස්ගත්ත උගසට ලබා දුන් මුදල බේරගන්න ගියාට පස්සේ මිනිස්සුන්ට ඒක බේරලා දෙන්නේ නැහැ බලනකොට ඒක සින්නක් කරලා ලියාගෙන ඒවට ඇටර්නිස් ඒ කියන්නේ නීතිඥවරු සම්බන්ධයි නොතාරිස්වරු සම්බන්ධයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ ගරු ඇමතිතුමනි අපි ළඟ තොරතුරු විස්තර තියෙනවා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් මීටත් වඩා තද දැඩි තීරණ ගේන්න වෙනවා. මොකද අහිංසක මිනිස්සුන් මේ වෙනකොට මේ කාරණා සම්බන්ධයෙන් දැඩි පීඩනයකට අසු කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක පෞගේ කාලේ වැල්ලවත්ත බම්බල පිටිය දෙහිවල වගේ ප්‍රදේශවල සමහර දේශපාලකයෝ සමහර පාතාල කණ්ඩායම් ඒ වගේ වංචි මේ වගේම සමහර වංචනිකයෝ එකතු වෙලා ඒ සමහර මිනිස්සුන්ගේ ඉඩකඩම් බලහත්කාරයෙන් ලියාගෙන එහෙම නැත්නම් බලහත්කාරයෙන් අයිති කරන අත්පත් කරගෙන හොර ඔප්පු හදාගෙන ඉන්න කාරණා අපි පෞගේ කාලේ මාධ්‍යවලින් එහෙමත් දැක්ක. හැබැයි වාසනාවට ඒවට ඒ චෝදනාවට සම්බන්ධ දේශපාලකයෝ කණ්ඩායමම අද පාර්ලිමේන්තුවේ නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අපි ළඟ තියෙන තොරතුරු තවත් අධිකරණ ඇමතුමාට ලබා දෙන්නම්. ඒ වගේම මම දැක්ක මගේ කලින් කතාවල දෙමළ පක්ෂයේ දෙමළ සංධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ දැඩිව අධිකරණ ක්‍රමය ගැන විවේචනය කරා. නමුත් ඔබතුමාලාටම අමතකයි ප්‍රභාකරන්ගේ කැලෑ නීතිය යටතේ ළමා විනිශ්චයකාරවරු හිටියේ නඩු අහන්න. කැලෑ නීතියක් තිබුණේ. ඒකම 80-89 අපි දැක්ක නඩු ඇහුවේ කැලෑ නීතිය යටතේ වර්ධකාරණ බෙල්ල කපල වැටේ ගන්න මට්ටමේ නීතියක් තිබුණා. ඒ වගේම අපි දැක්කා පසුගිය සතියේත් එහෙම එකක් වෙරළ සංරක්ෂණ අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් මම ඇහුවා ඒ වැල්ලවත්තේ කඩපු හෝටල් දෙහිවල කඩපු හෝටලේ දෙපැත්ත දිනේම ගැඩුවේ නැත්තේ ඇයි කියලා. එතුමා කිව්වා එතුමාගේ පනතේ බලය අනුව එතුමාට කඩන්න පුළුවන් කියලා. එහෙමනම් අපි හිතනවා සැමට මේ රටේ නීතියේ සාධාරණත්වය තියෙන්න ඕනේ. එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට මිනිස්සුන්ට අරියාදු කරන නීති මේ රටට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මම අවසා කීපයකදීම ගරු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා මේ ආයෝජකව ආරක්ෂා කිරීමේ නීති රීති අද තවමත් ඉතාමත්ම දුර්වලයි. ගරු ඇමතිතුමා විශේෂයෙන්ම පසුගිය දවසක නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් වැල්ලවත්ත මයුර කෝලියට අල්ලපු UDA ඉඩම ආයෝජකෙක් ගත 1.2 බිලියන් රුපියල් මුදලක් දීලා හැබැයි අවසානයේ කෝවිලේ කට්ටිය ගිහිල්ලා පිළිමයක් තියලා ඒ ආයෝජකයාට තමන්ගේ ආයෝජනය කරගන්න බැහැ. අද ගල්කිස් උසාවියේ නඩුවක් යනවා. ඉතින් ඒ වගේ ලෝකේ කොහොමත් නැති විදියට අවිචාරවත් ලෙස මේ රටේ නීතිය මිනිසුන්ට කරදර කරන්න මිනිසුන්ට හිරිහැර කරන්න යොදවන බව පෙරදී. ඒක නිසා මේ නීතියේ තියෙන මෙන්න මේ දුර්වලතෙන් වහම කඩිනමින් අපි නිවැරදි කරන්න ඕනේ නැත්නම් මේ රටට ආයෝජක එන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දැක්ක පෞගේ කාලේ රට බංකොලොත් කරා කියලා නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුව මහා විශාල විදියට තලු මරමර කතා කරනවා. හැබැයි මේ රට බංකොලොත් වීම කියන කාරණාව පෞගේ අවුරුදු 3-4 විශ්ලේෂණය කරාට පස්සේ සාම්පූර් බලාගාරය නවත්තන්න කියලා මිකෝහොට් 500ක් නවත්තපු කණ්ඩායම රට බංකොලොත් කරන්න මේ වග කියන්න ඕනේ නැද්ද? එහෙම නැත්නම් කෙරවල පිටේ LNG මිකෝහොට් 250ක් අඩු මුදලට විදුලිය ගන්න තීච වැඩපිළිවෙල ඒ බලාගාරයේ ව්‍යාපෘති නවත්තන්න කටයුතු කරපු මිනිස්සු මේ රටේ ආර්ථිකය ඝාතක වෙන්නේ නෙමෙයිද? ඒ වගේ උමාවය මෙගාවොට් 150ක් ගන්න තීච අවස්සව නාට්‍යමය ආර්ථික ඝාතක වෙන්නේ නෙමෙයිද? ඒක නිසා මම අධිකරණයට ගෞරව කරන ගමන් අධිකරණයට හිස නමන ගමන් හැබැයි අධිකරණ ක්‍රියාවලියේදී මේ නඩුව දාපු නීතිඥයාගේ ඉඳන්ම දූෂිත නීතිඥයෙක් බවට මම වගකීමෙන් කියන මේ අධිකරණ මේ නඩුව දාපු නීතිඥවරයා මොකද අපි ළඟ ඕන තරම් ඒ තොරතුරු තියෙන හැබැයි මම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඒ පුද්ගලයා ට්‍රැක්ටර් සංස්ථාවේ තීච ඒ මේ ට්‍රැක්ටර් සංස්ථාව ගත්ත කාරණාව ඉදන් මම තියෙනවා කාරණා. ඉතින් ඒක නිසා අපි මේ කතා කරනකොට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද ගොඩක් අය වීදුරු ගෙවල් වල ඉඳන් තමයි ගල් ගහන්නේ. ඒ වගේම තමයි කරු සභාපතිතුමනි අපි දැක්ක මේ අපේ රටේ නීති ක්‍රියාවලිය ඉතාමත්ම දුර්වලයි කියලා කියන හොඳම උදාහරණය තමයි ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්ව යම්කිසි අප නීතිමය කටයුත්තකට පටලැවුණා. පටලැවුණාට පස්සේ ඒ ඔස්ට්‍රේලියාවේදී කඩිනමින් ඒ නීතිය ඒ විභාග කරලා නළුව විභාග කරලා ඔහුව නිවැරදිකාරයා කරලා ඔහුට ඒ
නිදහස ලබා දුන්න. හැබැයි ඒ නඩු නිමිත්තම ලංකාවේ සිද්ධ වුණා නම් තාම අද මිනිස්සු නඩු කියනවා. තාම මං හිතන්නේ නඩුවේ මූලික කටයුතු වලවත් කරලා නැති. ඒක නිසා අපිට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාවේදී නඩුවකට වුණාන් පස්සේ ඔහුගේ නිවැරදිභාවය ඔප්පු කරගන්න පුළුවන් තරම් කඩිනමින් කරගන්න පුළුවන් නීතිමය ක්‍රියාවලියක් තියෙන එක ලංකාවේ මෑතක අපේ මේ අධිකරණ වලට ඇස්සර වන්න දෙන හොඳම උදාහරණයක්. ඒක නිසා අද අපි ගත්තොත් එහෙම වාණිජ අධිකරණවල විශාල නඩු ප්‍රමාණයක් තියෙනවා. මේ රටේ යන ආයෝජක එහෙම නැත්නම් දේශීය විදේශීය ආයෝජකයෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ අද ඉතා විශාල පිරිසක් උදේට හඳ වෙනකන් දිසා අධිකරණවල වාණිජ අධිකරණවල රස්සිය අදිනවා. ඒක නිසා මම හිතන්නේ අපි මේ ලෝකයේ තියෙන තාක්ෂණය ඒ වගේ AI තාක්ෂණය පාවිච්චි කරලා අපිට කඩිනමින් මේ වගේට විසඳුම් ගේන්න පුළුවන්. මේවටත් ටෙන්ඩර් දාලා ඩොලර් ගණන් කෝටි ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. අද අපේ අධ්‍යාපනයෙන් රුපියල් මිලියන ගණන් බිලියන ගණන් මොරටු විශ්වවිද්‍යාලයට කොළඹ විශ්වවිද්‍යාලයට රටේ විශ්වවිද්‍යාල පද්ධතියට වියදම් කරන මේ අති දක්ෂ ළමයි ඉන්නවා. ඒ ළමයි අද ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරලා විශාල ව්‍යාපාර වලට සම්බන්ධ වෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. එයාගම
සබුතුමයි කාලය
හදලා තියෙනවා. එයාගම යම් යම් වැඩසටහන් හදලා තියෙනවා. හැබැයි අපි ඒව පාවිච්චි කරලා මේ රටේ දියුණුවට මේ වගේ සංවර්ධනයට මේ රටේ ප්‍රශ්න විසඳන්න රටේ අපේ දැනුම පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මම විශේෂයෙන්ම අධිකරණ ඇමතුමාගේ ඉල්ලා සිටිනවා රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ දැනුමත් මේ අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඵලදායීතාවය ගන්න තාක්ෂණය ගන්න ඒ අයගේ දැනුම ලබා ගන්න යම් කිසි වැඩපිළිවෙලක් කතා කරන්න කියලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මීළඟට ගරු දයාසිරි ජයසේකර මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලසනර මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ ගෙනා පනත් පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඉතාම වැදගත් පනත් ගණනාවක් අධිකරණ ඇමතුමා හිටියේ නැතත්. කෙසේ වෙතත් මම මේ අධිකරණය ගැන කතා කරන්න තියෙන නිසා මම කරුණු කීපයක් මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම 2009 ජනවාරි 8 මීට දවස් දෙකකට කලින් මීට අවුරුදු 15කට කලින් අපේ ලසන්ත වික්‍රමතුංග මැතිතුමා මේ රටට විශාල සේවයක් කරපු හොඳ මාධ්‍යවේදී වෙඩි තියලා ඝාතනය කෙරුවා. ඒ කාරණේ ඉවරලා දැන්ට අවුරුදු 15ක් මේ නඩුව සම්බන්ධව කිසිදු තීරණයක් තීන්දුවක් අරගන්න අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නේ සමන් කියන්නේ කැමති. මේ රටේ දැන් ඉන්නේ ජාතික අපේක්ෂක රයිල් ඉක්කෝසිංහ මැතිතුමා මේ රටේ දැන් ඔබතුමාලා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්න හදන. එතුමා ඉන්න කාලේ තමයි ලසන්ත වික්‍රමතුංග මැතිතුමා විපක්ෂේ අපි ඔක්කොම ඉන්නකොට වෙඩි තියලා මරලා දැම්. අවුරුදු 15ක් අද මෙතන ඉන්න සුනිල් ප්‍රේමජාන අමාත්‍යතුමා හයිකෝට් එකේ නඩු කරපු කෙනෙක්. අද මොකද වෙලා තියෙන්නේ? මේ නඩුව අදත් තීන්දුවක් ගන්න බැරුව හිර වෙලා තියෙන තැනක තල්ලුලා තියෙනවා. මම කියන්න කැමතියි එතුමා ජනවාරි 8 වෙනිදා මරලා දැම්මා. ජනවාරි 25 වෙනිදා මේ රටේ හිටපු පොලිස්පතිතුමා ජයන්ත වික්‍රමන්ත මැතිතුමා කියනවා එතුමාගේ SSP අධිකාරි මාත්‍යයට කතා කරලා එතුමාට ලියුමක් ආවා අරුණානන්දන් කියලා ඔත්තුකරුවෙක් වවුනියාවේ ඉඳලා ලියුමක් කරලා තියෙනවා මේ ඝාතනයට සම්බන්ධ මෝටර් බයිසිකලේ වගුරු බිමක තියෙනවායි කියලා මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම අත්තිඩියේ වගුරු බිමක තියෙනවායි කියලා. හැබැයි ඊට පස්සේ මේ ලිපිය එවලා තියෙන්නේ දිනේ බලපුවාම මේ පරීක්ෂක කණ්ඩායම දිනේ 26 වෙනිදා. හැබැයි ජයන්ත වික්‍රමන්ත මහත්තයා පොලිස්පති කියනවා 25 වෙනිදා මට මෙහෙම ලියුමක් ආවයි කියලා. අපිට හිතා ගන්න බෑ එතකොට කවුද මේක පිටිපස්සේ මේවා හංගන්න ඉන්නේ කියලා. ඊළඟට විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනිනකොට අරුණානන්දන් කියන ඔත්තුකරුවෙක් කියුවයි කියලා තමයි එතුමා කියන්නේ. හැබැයි මේ සිද්ධිය සම්බන්ධ හොයාගෙන යනකොට වවුනියාවේ ළමයි දෙන්නෙක් සමග මෝටර් බයිසිකලයක් පැහැරගෙන යන සිද්ධියක් මේ කාලවකවානුවම සිද්ධ වුණා. ඒ කාලවකවානුව ඒ කියන්නේ මේ 26 වෙනිදාට කලින් මේ මෝටර් බයිසිකලේ මෙතෙන්ට ගෙනල්ලා දාන්න කලින් ළමයි දෙන්නෙක් මෝටර් බයිසිකලයක යනවා වවුනියාවල ඔවුන් දෙදෙනා පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහිල්ලා ඔවුන වෙඩි තියලා මරලා දානවා අනුරාධපුරයේ ගිරාගස්සාව කියන ප්‍රදේශයේ. මේ ළමයි දෙන්න මරලා දාන්නේ අත් දෙක පිටිවස්සට තියලා වෙඩි තියලා ඔළුවට. මෙන්න මෙවැනි තත්ත්වයක් තමයි මේ ක්‍රියාදාමය තුළ සිද්ධ වෙන්නේ. එතකොට ඒ මරලා දාපු මෝටර් බයිසිකලයක යන අත්තිඩියේ වෙලට දානවා. දැන් මේක ගැන හොයාගෙන හොයාගෙන යනවා. එතකොට හොයාගෙන යනකොට සිම් පහක් හම් වෙනවා ලසන්ත වික්‍රමතුංග මැතිතුමාට කතා කරපු අය. ඒ කතා කරපු අය ගත්තම එක්කෙනෙක් ජේසුදාසන් අනිත් එක්කෙනා පියවංශ කියන ඉන්ටෙලිජන්ස් ඔෆිසර් බුද්ධාංශ නිලධාරිය. දැන් මේ දෙන්නම ලංකාවේ ජේසුදාසන් මරලා දානෝ මරලා දානවා කියන්නේ හිරේදී ඔව් අස්වාභාවික ලෙස මිය යනවා. මේ ජේසුදාසන් කියන හිරකරුවා ඔව් ඔහුගේ කට උත්තරේ දෙනවා මම මේ සිම් පහම ගත්තේ මේ බුද්ධාංශ නිලධාරියා පියවංශ මහත්තයාගේ බලහත්කාරයෙන් ඔහු මට කිව්වා මට අස්සම් කරන්න කියලා ඒ සිම්පා තමයි ඔවුන් පාවිච්චි කෙරුවේ. ඒ වගේම මම කියන්න කැමති කීත් නොයා මැතිතුමාගේ ඒ වාහනේ තිබිලා, ඒ කියන්නේ උපාලි දෙන්නකොන් මහත්තයාගේ කාර් එකේ තිබිලා ෆින්ගර් ප්‍රින්ට්ස් වගේක් හම්බුණා. ඒ ෆින්ගර් ප්‍රින්ට්ස් අරගෙන යනකොට අවුනා උදලාගම සහ රාජපක්ෂ කියලා නිලධාරින් දෙන්නෙක් මේ ත්‍රිපොලි හමුදා කඳවුරේ හිටපු. මේ අය අද ලංකාවෙන් පිටත් වෙලා ගිහිල්ලා තියෙන ලංකාවේ නෑ. එතකොට මේ ක්‍රියාදාමයේ මෙහෙම යනකොට 2015 ජනවාරි 8 වත්තුනෙන් පස්සේ අලුත් ආණ්ඩුව යටතේ මේ අය වත්තනගොඩ ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගය අරගෙන යනවා. ශානි අබේසේකර මහත්තයා සහ නිශාන් සිල්වා මේ දින ඉතාම ක්‍රියාකාරීව ලසන්ත ඝාතනයේ සියලු තොරතුරු සොයාගෙන යනවා. හැබැයි ඉදරින් පස්සේ මොකද වෙන්නේ? 2019 ගෝඩාභය රාජපක්ෂ මහත්තයා රටේ ජනාධිපති වුණෙන් පස්සේ නිශාන් සිල්වා මහත්තයා ලංකාවෙන් පැනලා යනවා. මොකද හේතුව වෙන එකක් නෙමෙයි, ඔහු ගාව තිබිච්ච ડોකියුමන්ට්ස් ඔව මරණීය තර්ජනයට ලක් වෙන නිසා ඔහු ඒ සියලුම ලසන්ත වික්‍රමතුංග මහත්තයා ගැන තියෙන සියලු තොරතුරුත්
එක්ක
ඔහු ලංකාවෙන් පිටත් වෙනවා. එතකොට දැන් අද ඊට පස්සේ මොකද 2019 CID කේ 70 ගණනක් මාරු කරන එක දවසක් ඇතුළත මාරු කළ මේ සියලුම සිද්ධිය යටපත් කරන දැනකට මේක තල්ලු කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි අද මේ රටේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනාධිපති එතුමා කොමිටියක් පත් කළා තියෙනවා. මියගේ හෙන්රි පෙරිස් මැතිතුමාගේ ඝාතනය පිළිබඳ හොයන්න කියලා. මම කියන්න කැමතියි එතුමාගේ ඉතාම විශ්වාසවන්ත සගෙක් ළඟ හිටපු 2005 මට මතකයි. ඒ මැතිවරණය කරනකොට ලසන්ද වික්‍රමසිංහ මැතිතුමාත් මලික් සමරික්ක මැතිතුමාත් තමයි එතුමාගේ ළඟම ඉඳගෙන මේ කටයුතු කරේ. ඒ නිසා මම එතුමාගෙන් ඉල්ලනවා මේ රටේ ජනාධිපතිවරයා විදියට මේකට අවශ්‍ය කරන්නේ පොලිටිකල් විල් එකක් විතරයි. We need a political will. I think honorable the president has the political will to disclose this murder. මේක මහා දවාලි සිද්ධ වුණ ඝාතනයක්. මේ ඝාතනය සොයන්න මං කියන්න කැමතියි එතුමාට එතුමාගේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පෙර ආතුව එතුමාගෙන් මං ඉල්ලනවා අවුරුදු 15කට පෙර ආතුව මිය ගිය මරලා දැම්ම මහා දවාලේ මරලා දාපු ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ඝාතනය පිළිබඳ අවසානයේ සොයන්න කියන ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම මේ ක්‍රියාදාමය තුළ අපේ අධිකරණ ඇමතුමා විශාල වැඩ කොටසක් මේ දිගේ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම මං කියන්න කැමති ගරු මුලාසල මන්ත්‍රීතුමනි මේ රට ආර්ථික වශයෙන් වැට්ටවීම සඳහා ක්‍රියා කරපු අයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නඩු තීන්දුවේ බිලියන 493ක ඒ රට කඩා වැටීමට වග කියන්න ඕනේ කියන තීන්දුවක් ලබලා දුන්නා. ඒ කියන්නේ මිලියන 493,000 මේක සොයාගන්න මේ වැඩපිළිල මේ මුදල් ටික අත්පත් කරගන්න මේ රටේ නීතිපති ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මේ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා මම අවසාන වශයෙන් ප්‍රශ්න කරමි. විශේෂයෙන් මේ ක්‍රියාවලියෙන් රට මුදව ගන්න මේ මුදල් ටිකවත් අඩුම දරව මේ අයගෙන් අත් කරගන්න කටයුතු කරන්න කියන එකත් ඉල්ලමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තුමනි. ඊළඟට MS තව්පීක් මන්තුම ඔබතුමා විනාඩි 6ක් කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. இன்றைய நீதி அமைச்சின் கீழ் கொண்டு வரப்பட்ட சட்டமூல திருத்தத்தில் நானும் எனது கருத்துக்களை பேசுவதற்கு நேரத்தை ஒதுக்கி தந்த மையனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கௌரவ சபைக்கு தலைமை சங்கம் தலைவர் அவர்களே, இன்று முதற்கட்டம் எங்களுடைய கௌரவ நீதி அமைச்சரிடம் ஒரு வேண்டுகோளை விடுக்க விரும்புகின்றேன். கினியா பிரதேசம் ஒரு பாரிய ஒரு சனத்தொகை கொண்ட ஒரு பிரதேசமாக இருக்கின்றது. அங்கு நாங்கள் ஒரு நீதிமன்றத்தினை அமைப்பதற்கான ஒரு நடவடிக்கையை எடுத்திருந்தாலும் இன்னும் அது முடியடையவில்லை. கௌரவ முஸ்லீம் காங்கிரஸின் தலைவர் நீதி அமைச்சராக இருந்த பொழுது அதற்கான நிதி ஒதுக்கீட்டினை பெற்று அதை நிர்மாணத்தை வேலைகளை ஆரம்பிக்க இருந்த வேளையில் காணி பிரச்சனை காரணமாக அதை நிறைவேற்ற முடிய இயலாமல் போய்விட்டது. தற்பொழுது நாங்கள் அதற்கான காணியை திருகோணமலை மட்டக்களப்பு வீதியில் நாங்கள் பெற்றிருக்கின்றோம். கௌரவ அமைச்சர் அவர்களிடம் ஒரு வேண்டுகோளை விடுக்க வருகின்றேன். இந்த வருட நிதி ஒதுக்கீட்டில் அந்த நீதிமன்றத்தினை கட்டித்தருவதற்கு ஆவண செய்யுமாறு வேண்டிக் கொள்வதோடு, தற்போது உங்களுக்கு தெரியும் கிழக்கு மாகாணத்தில் காலநிலை சீரில்லாத காரணத்தினால் தொடர்ச்சியான மழை காரணமாக மூன்று மாவட்டங்களும் பாதிக்கப்பட்டிருக்கின்றன. மட்டக்களப்பு, அம்பாறு, திருகோணமலை மாவட்டங்கள் பாதிக்கப்பட்டிருக்கின்றன. அதே போன்று அங்குள்ள மக்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். தொழில் இல்லை, விவசாயம் செய்ய முடியாது. அதே போன்று மீன்பிடிக்க செல்ல முடியாது, கூலி வேலை செய்ய முடியாது. வருமானம் இல்லாமல் மிகவும் கஷ்டப்பட்ட நிலையில் இருக்கின்ற இந்த நேரத்தில் அரசாங்கம் அதற்கான நிவாரணங்களை வழங்க வேண்டும் என்ற கோரிக்கையோடு திருகோணமலை மாவட்டத்தில் கிண்ணியா பிரதேசத்தில் குறிப்பாக உப்பாறு கிராம சேவர் பிரிவில் இருக்கின்ற சோழவெட்டுவான், மயிலாப்பஞ்சேனு, காரவெட்டுவான் போன்ற பிரதேசங்கள் வெள்ளத்தினால் பாதிக்கப்பட்டு போக்குவரத்து தடைப்பட்டிருக்கின்றது. உண்மையில் அந்த நீர் வெள்ள நீரினை வடிந்தோடுவதை செய்வதற்காக நாங்கள் அதில் திருகோணமலை மட்டக்களப்பு வீதியில் ஒரு முறிஞ்சாறு என்ற பிரதேசத்தில் ஒரு பாலத்தினை அமைப்பதன் மூலம் அந்த நீரினை கடலுக்கு இயற்கையாகவே வழிந்தோடக்கூடிய ஒரு நிலை ஏற்படும். அதற்கு இந்த இடத்தில் நான் ஒரு கோரிக்கையை விடுக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்கள் அதற்குரிய நடவடிக்கை எடுத்து அந்த பாலத்தினை எதிர்காலத்தில் அமைப்பதற்குரிய ஏற்பாட்டை செய்ய வேண்டும் என்று. அதே போன்றுதான் கடந்த 9 வருட காலத்துக்கு முன்பு குறிஞ்சாக்கனி பிரதேசத்தில் இப்படியான ஒரு அந்த வெள்ள அனர்த்தம் ஏற்பட்ட பொழுது அந்த குறிஞ்சாக்கனி பாலம் உடைப்படுத்ததன் மூலம் அந்த பிரதேசமும் பாதிக்கப்பட்டது. அதற்கு பிறகுதான் அந்த குறிஞ்சாக்கனி பாலத்தினை நிர்மாணிக்க வேண்டும் என்ற கோரிக்கை மக்கள் மத்தியில் ஒரு பாரிய ஒரு வேண்டுகோளாக வந்தது. அந்த வகையில் நாங்கள் 2021 அந்த பாலத்தினை நிர்மாணத்துக்குரிய நிர்மாண வேலைகளை ஆரம்பித்திருந்தோம். நாட்டில் ஏற்பட்ட பொருளாதார பிரச்சனையின் காரணமாக எங்களுக்கு அதை முழுமையாக செய்ய இயலாமல் போய்விட்டது. அதன் பிறகு கடந்த 2 வருட காலமாக அதற்குரிய நிதியை தேடி எடுப்பதில் 2 வருட காலம் போயிட்டு கடைசியாக சவுதி அபிவிருத்தி நிதியத்தின் உதவியுடன் கிட்டத்தட்ட 150 கோடி ரூபாய் நிதியினை பெற்று அந்த பாலத்தினை நிர்மாணிப்பதற்குரிய வேலைகள் நடந்து கொண்டிருக்கின்றது. கடந்த 8ஆம் தேதி அதற்குரிய கேள்வி மனு கோரப்பட்டிருக்கின்றது. அதன் மொத்த தொகை 150 கோடி ரூபாய். நான் நினைக்கின்றேன் அந்த மார்ச் 5ஆம் தேதி அதற்கான கேள்வி மனு திறக்கப்பட்டு ஒப்பந்தக்காரருக்கு வழங்கப்படும் என்று நினைக்கின்றேன். கிட்டத்தட்ட வருகின்ற மே மாதத்துக்குள் அந்த வேலையினை ஆரம்பிப்பதற்கான நடவடிக்கைகளை நெடுஞ்சாலைகள் அமைச்சு எடுத்துக்கொண்டிருக்கின்றது. உண்மையில் அந்த நிர்மாண வேலைகளை ஆரம்பித்து அதற்குரிய காலம் 2 வருட காலம் செல்லும். அந்த 2 வருட காலத்துக்கும் நாங்கள் மாற்றுப்பாதையாக நெடுஞ்சாலை அமைச்சினூடாக படகு பாதை ஒன்றினை சேவையில் ஈடுபடுத்துவதற்கும் தீர்மானித்திருக்கிறோம். அதே போன்று தற்பொழுது அந்த பாலத்தினால் பயணம் செய்ய இயலாத நிலைமை, ஒரு அந்த பாலத்தின் ஒரு பகுதி உடைந்திருந்தது. அந்த உடைந்த பகுதிக்கு உடனடியாக ஒரு தற்காலிக இரும்பு பாலத்தினை அமைப்பதற்குரிய நடவடிக்கை எடுத்து வீதி அபிவிருத்தி அதிகார சபையின் கீழ் இருக்கின்ற கிராமிய பாலங்கள் அமைக்கும் பிரிவில் இருந்து அதற்கான இரும்பு பாலம் ஒன்றினை பெற்று அந்த பாலத்தினை பொருத்துவதற்கு ஒரு கிட்டத்தட்ட 10 லட்சம் ரூபாய் உடனடியாக அவசரமாக தேவைப்பட்டது. அந்த 10 லட்சத்தினை எங்களுடைய கிழக்கு மாகாண கௌரவ ஆளுநர் செந்தில் தொண்டமான் அவர்கள் உடனடியாக நான் விடுத்த வேண்டுகோளுக்கு அமைய அந்த 10 லட்சம் ரூபாவை தந்து அதற்குரிய வேலைகள் தற்பொழுது நாங்கள் ஆரம்பித்திருக்கின்றோம். அந்த வகையில் இந்த இடத்தில் இந்த உயரிய சபையில் நான் கௌரவ கிழக்கு மாகாண ஆளுநர் செந்தில் தொண்டமான் அவர்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்வதோடு இன்னும் ஓரிரு நாட்களுக்குள் அந்த பாலம் முடிவடைந்துவிடும். அதே போல எங்களுக்கு கௌரவ அமைச்சர் அவர்கள் தற்பொழுது வந்திருக்கின்றார்கள். கிண்ணியா பிரதேசம் ஒரு பாரிய சனத்தொகை கொண்ட ஒரு பிரதேசம். அந்த கிண்ணியாவுக்கான நீதிமன்றத்தினை இந்த வருடத்திலாவது அதுக்குரிய நிதியினை தந்து அந்த நீதிமன்றத்தினை நிர்மாணிக்குமாறு வேண்டி விடைபெறுகின்றேன். நன்றி.
பூமிஸ்ரீகர் மந்துமணி மீனாங்கட்ட காரு உதயன கிருந்து கொண்டு மந்தோ மத்தோனா வினாடி ஹயக் காலை கிளம்பினோம்.
வினாடி ஹயக் அழுத்த அவருத்தம் இல்ல வினாடிக்கான கப்பல கரு உலாசன அருட மந்துமணி பகுமத்ன ஸ்தூதி அடுக்காலையாக்கோ லபாதீம சம்பந்தி அத்திரம அது විශේෂයෙන් නීති ක්ෂේත්‍රයට අදාළ වැදගත් පනත් කීපයක් සාකච්ඡා වෙන අවස්ථාවක්. එතකොට මේ නීති සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක්. විශේෂයෙන් මේ කාලීන අවශ්‍යතාවයන් මත නීති සංශෝධනය වෙනකොට අපි බලන්න ඕනේ දේ තමයි මේක ප්‍රායෝගික භූමිය කොහොමද ක්‍රියාත්මක කරන්න කියන ප්‍රශ්නේ. මොකද අපි දන්නවා මීට කලින් වතාවක සිවිල් නඩු විධාන සංග්‍රහය මේ තෙස්තමේන්තු නඩු කර ගැනීම සඳහා සංශෝධනයක් කරා. ඒ අවස්ථාවේ ඒ අන්තිම කැමැති පත්‍රයක් අස්සම් කරන ලද තැනැත්තා මිය ගිහිල්ලා මාස 3කට පස්සෙ කාලයක් තුල නඩුවක් පැවරීමේ අවශ්‍යතාවය හෝ ප්‍රමාද වූහොත් සාධාරණ කරුණු අධිකරණයේ තහවුරු කරලා නඩුව පවත්වාගෙන යා හැකියි කියන එක. හැබැයි ඉතින් ඇත්තටම බැලුවොත් මිනිස්සෙක් මිය ගිහිල්ලා මාස 3 මාසේ දානේ දෙන්න කලින් දේපල සම්බන්ධයෙන් නඩු පවරන්න මං හිතන්නේ කිසිම කෙනෙකුට මේ රටේ හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රායෝගික දේවල් ගැන මං හිතන්නේ මේ සීත කාමරේ ඉඳලා නීති හදනකොටම අවධානය යොමු වෙන්නේ නැහැ. ඇත්තටම මම මේක කියන්න උත්සාහ ගත්තේ මේ කරු අමාත්‍යතුමාත් ඉන්න අවස්ථාවේ මම හිතන්නේ මේක සාකච්ඡාවට බඳුන් කරන එක හොඳයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම නොතාරි සාඥා පනතේ 1907 අංක 1 දරන නොතාරි සාඥා පනතේ විධිදාන ප්‍රකාරව තමයි මේ නොතාරි සාඥා පනත ක්‍රියාවට නැංවෙන්නේ. ඒක මේ වෙනකොට අවුරුදු 117ක විතර කාලයක් ගිහිල්ලා අද වෙනකොට මම හිතන්නේ මේ අපි ගේන්න හදන්නේ 20 වෙනි සංශෝධනය. එතකොට 2013 සංශෝධනය තුල මට වටම අංකත 2013 සංශෝධනය තුල මේ 31 වෙනි වගන්තියේ තිබ්බා රෙජිස්ටාර්වරයා වෙන්වෙන් වශයෙන් ඔප්පු ලියා සහතික කරනකොට ඒ කොළවල සියලුම වෙන්වෙන් වශයෙන් තියෙනා වූ පත්‍රිකාවල රෙජිස්ටාර්වරයා අත්සන් කළ යුතුයි හෝ ඒ ඔප්පුවේ සාධන පත්‍රයේ අත්සන්කරුවන් සහ නොතාරිස්වරයාගේ අත්සන තිබිය යුතුයි කියන එක. මේ හෝ කියන එක තුල නොතාරිස්වරයෙකුට ඒ වෙන්වෙන් වශයෙන් තියෙනා වූ පත්‍රිකා තුල තමන්ගේ ඔප්පු සකස් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේක අපි අයින් කරලා ඉවරලා නවතත් මේ අදගෙන සංශෝධනය තුලින් එකතු කරලා තියෙනවා. මේක සාකච්ඡා කරනකොට මට දැනගන්නට ලැබුණා මේක මේ බැංකුවලට පමණක් අදාළ වෙනවා කියන එක. හැබැයි මේක නෛතිකව කොහෙවත් බැංකුවලට පමණක් අදාළ වෙනවා කියන කාරණේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම මේක මම හිතන්නේ අපි ප්‍රායෝගික බැලුවොත් අද මහනුවර දිස්ත්‍රික්කයේදී අහ බැලුවොත් නවතම දත්ත මත ලියාපදිංචි නොතාරිස්වරුන් 560ක් ඉන්නවා. ඒ වගේම කුණ්ඩසාලේ අලුතින් ඇති කරන ද ඉඩම් කන්තෝරුවට අදාළව නොතාරිස්වරුන් 149ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම පහුගිය අවුරුද්දේ සියලුම ඔප්පු ලියාපදිංචි කරපු වගේ දල සංඛ්‍යාව මාසයකට ඔප්පු 3250. ඒ වගේම ඇටෝනි බලකර 600ක මාසයකට ප්‍රමාණයක් මහනුවරට පමණක් එනවා. එතකොට මේ ලංකාව පුරාම ලෑන්ඩ් රෙජිස්ට්‍රිස් 54යි තියෙන්නේ. ප්‍රේක්ෂා ජෙනරල් කාර්යාල 7යි තියෙන්නේ. ඒත් මේවත් එක්ක මේ නිලධාරීන් කටයුතු කරන්නේ කොහොමද? මම මේ මෑතකදී ගියා දෙල්කඳ ඉඩම් කන්තෝරුවට. ලේඛන තබා ගැනීමේ තැනක් නැහැ. හැරෙන්න ඉඩක් නැහැ. ඇත්තටම අපි කරන්න ඕනේ මේකට ගොඩනැගිලි හදන එක නෙවෙයි. මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද කියන එක බලන එක. මොකද එංගලන්තයේ ඔප්පුවක් ලියාපදිංචි කරන විදිහ අපි කොහොමද කියලා බලපුවා. මේක දැන් තාක්ෂණයට ගිහලා TR1 TR2 කියන ෆෝම් වලට ගිහිල්ලා ඔන්ලයින් රෙජිස්ටර් කිරීමේ හැකියාව තියෙනවා. මේ අපි තාමත් සම්ප්‍රදායිකව එල්ලිලා ඉඳලා ඒ එදා මෙදා තුර කරපු වැරද්දම දිගටම කරගෙන යනවද? එහෙම නැත්නම් අපි අලුත් විදිහට ගිහිල්ලා මොකද මේක user friendly වෙන්න ඕනේ. user friendly නැති ක්‍රමවේද අපි අඳුන්වා දෙන තරමට වැරදි වෙනවා වැඩි. අඩුපාඩු සිද්ධ වෙනවා වැඩි. මෙන්න මේව ගැන කතිකාවතක් නැතිව මං හිතන්නේ ඉතාම කනගාටුවට කරුණක්. ඒ වගේම මුළු ලංකාව පුරාම නොතාරිස්වරු ඉන්න 11565ක් 2015 දත්ත අනුව. ඒතර අද වෙනකොට මේක 15000 ඉක්මෝල ඇති ගරු අමාත්‍යතුමනි. ඒතර මෙන්න මේ සංඛ්‍යාව තුල අපි හැම වෙලෙම වංචා වැළැක්වීම සඳහා ගත යුතු හැම පියවරක්ම ගන්න ඕනේ. හැබැයි අද ලියාපදිංචි කරන ඔප්පුවක් අරගෙන බලපුවම මේක තොරණක් වගේ වෙලා. අපි මේ ඇඟිලි සලකුණු එකතු කරන්න යාමත් එක්ක එතන ඒකේ තියෙන විදේශ ඔප්පුවක් එක්ක සංසන්දනය කරලා බලපුවම මේක ඇත්තටම විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මට පේන විදිහට. ඉතින් මම හිතන්නේ අලුත් තාක්ෂණයත් එක්ක අපි කොහොමද යන්නේ කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන් ඒ අවශ්‍ය වෙනස්කම් කිරීමේ කාලවකවානුවක් අපි ඇවිල්ලා තියෙනවා. දැන් අවුරුදු 117ක් වෙන මේ නොතාරි සාඥා පනත අලුතෙන්ම නොතාරි සාඥා පනත ගෙන යුතු තැනකට පත්වෙලා තියෙනවා කියන එක මම හිතන්නේ විශේෂයෙන් මම මේ අවස්ථාවේ සාකච්ඡා කරන්න කැමතියි. ඒ වගේම එහෙනම් විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සංශෝධනය තුළ 37 වන වගන්තියට ප්‍රඥප්ති 38 වන වගන්තිය සංශෝධනය කිරීම යටතේ එහි 5 ආ වශයෙන් සඳහන් කරලා තියෙන 90 වගන්තිය මේක 2013 අයින් කිරීමෙන් පසු නැවතත් ගෙනීමේ අවශ්‍යතාවය කුමක්ද කියන එක සාකච්ඡා කරලා බලලා මේක සංශෝධනය කළා මේක අයින් කරනවා නම් මං හිතන්නේ මේක තියෙන මේ කම්ප්ලිකේටඩ් ගතිය නැති කරන්න පුළුවන් මොකද මේ සම්බන්ධයෙන් දැනටමත් සමහර රෙජිස්ටර් වලින් සාකච්ඡා කරලා තිනා මම නම් අස්සම් කරන්නේ එක්කෙනෙකුට කොළ 3යි කියලා. ඒතර ඒ වගේ තත්ත්වයක් ගියපම මම පරිගණකේ මුද්‍රණය කරලා ගන්නකොට එකක් වැරදුනොත් අර නුවර කන්තෝරුවේ නගින්න ඕනේ තට්ටු 4ක් ලිෆ්ට් සෝපානයක්වත්
නැහැ. ඉතින්
මෙන්න මේ වගේ තත්ත්වයන් තුළ මම හිතන්නේ ප්‍රායෝගිකත්වයේ හොයලා බලලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. මොකද ඒ වගේ මම තව විනාඩියක් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද මට විනාඩි 10ක් තිබ්බා මූලිකව මේ අනික්කේව සම්බන්ධයෙන් යම් කිසි අදහසක් දැක්වීම සඳහා. විශේෂයෙන් මුලසනාරුවේ මන්තුමනි මේ සමත මණ්ඩල සංශෝධනයේ මම හිතන්නේ ඉතා කාලීන වැදගත් අවශ්‍යතාවයක් තියෙන දෙයක්. ඒ වගේම අපහාස නීතිය සම්බන්ධයෙන් අද විශේෂ අවධානයක් යොමු කරලා ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් ඒකේ අභිහාචනය කිරීම සඳහා ඒ වින්දිතයාර තියෙන හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මම හිතන්නේ විශේෂයෙන් මේ රටේ පසුගිය කාලයේ තිබ්බ මේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩු කර දිහා බලපුවාම විශේෂ ප්‍රගතියක් ගත්ත තීන්දුවක් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම හිතන්නේ විශේෂයෙන් මේ භූමියේ මේ නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක තියෙන ප්‍රායෝගික අපහසුකම් ගැන අවබෝධ කරගෙන තමයි නීතිය සංශෝධනය වෙන්න වෙන්නේ. එහෙනම් විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉදිරියේදී නීති සංශෝධනයේ මේ පනත් කෙටුම්පත් හැමදාම ගෙනාවට වැඩක් නැහැ. මේක භූමියේ යථාර්ථයක් කරන්න පුළුවන් පනත් කෙටුම්පත් බවට පත් කිරීම සඳහා ඒ අවශ්‍ය අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් නවතිනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු ඇමතුමා,
ගරු සභාපතිතුමනි, අපි ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ සමහරලාට මේ කෙටුම්පත් හදන වෙලාවේ අපි සීතල කාමරය ඇතුළේ ඉඳගෙන හදන්න ඇති. ඒ වුණාට මහ පොළොවේ ඉඳන් තමයි මේ පිළිබඳව තීන්දුව తీරන ගන්නේ. දැන් මේ පනත් කෙටුම්පත නොතාරිස් ආඥා පනත සංශෝධනය ඊට පෙරත් මේ නීතිඥ වෘත්තියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නොතාරිස්වරු සහ නීතිඥවරු එකතු වෙලා තමයි මේ තීරණය අරගත්තේ. ඒතකොට ඔබතුමා සඳහන් කරා මේ පොලියෝස්තර රෙජිස්ට්‍රාර් අස්සම් කරන එක ගැන. ඒක මීට පෙර තිබුණා. ඒක පෞගිය සංශෝධනයේදී ඉවත් කරා. ඒතකොට ඕක ඇත්තටම ඒකයි මම කිව්වේ මේක බැංකු වලට සීමා කරලා කියලා අපිට පනත් දෙන්න බෑ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. දැන් මමත් විශ්වාස කරනවා ගම්බද පළාත්වල එනකොට මේ වගේ අවශ්‍යතාවයක් යෙදෙන්නේ නැහැ. හැබැයි සියලුම බැංකුවල නිලධාරීන් ඇවිල්ලා නීති ප්‍රධාන නීති නිලධාරීන් ඇවිල්ලා මේ ඉල්ලීම කරා. මොකද ගරු සභාපතිතුමනි, බැංකුවල සමහර නොතාරිස් ලේකන මේ පිටු 3-4 සීමා වෙලා නැහැ. පිටු 100-150 පිටු 500ක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී විකල්පමය ලෙස ඒගොල්ලන්ට පිටු 100-200 නැත්තම් ඔක්කොම අස්සම් කරන්න ඕනේ වෙයි. ඒක නිසා තමයි රෙජිස්ට්‍රාර්වරයා ලවා අංක යොදලා අස්සම් කරලා සහතික කරලා ලේකනේ නිර්වද්‍යතාවය තහවුරු කරගන්න කටයුතු කරන්නේ. දැන් ඔබතුමා කිව්වා වගේ මේ අස්සම් කරන ඒවා ඒදවා කරපුවම එතකොට ඔප්පු නිකන් තෝරන වගේ පේනවා වගේ කතා වෙන්නට පුළුවන්. හැබැයි ඇයි ඒක ගේන්නේ? දැන් ඔබතුමාම නීතිඥවරයෙක් විදියට දන්නවා අද අධිකරණවල නඩු කී දහහක් මහේස්ත්‍රාත් අධිකරණවල වංචනික ඔප්පු ලියපුවා, වංචනික ඇටනි බලපත්‍ර ලියපුවා කොච්චර ගොඩ ගැහිලා තියෙනවද? දැන් ඔබතුමා අහන් ඉන්නේ නැති ගරු ජයන්ත විරසිංහ මන්ත්‍රීතුමත් සඳහන් කරා අද කොළඹ ගරු සභාපතිතුමනි කුරුඳුවත්තේ දේපළ වලින් මං හිතන්නේ නඩු තියෙන 20-25ක් මේ අක්කර භාගයේ අක්කරේ වටින දේපළ ඔක්කොටම ඔප්පු ලියලා එකෙක්කෙනා. මේ ඔක්කොම වංචනික ඔප්පු, මේ ඔක්කොම ලියන්නේ නොතාරිස්ලා. අපිට පිළිගන්න බෑ මේ නොදනුවත්කමින් ලියනවා කියලා. මේවා දැන දැන ලියන්නේ. ඉතින් ඔබතුමා මීට වඩා හොඳ විකල්ප අපිට යෝජනා කරොත් අපිට සලකා බලන්න පුළුවන්. ඉතින් මේකට මේ නව තාක්ෂණය යොදා ගන්නවයි කියලා එහෙම විශේෂ තාක්ෂණයක් නැහැ. හැබැයි යොදා ගන්න පුළුවන් හොඳම තාක්ෂණය තමයි 1998 ටයිටල් රෙජිස්ට්‍රේෂන් එක. දැන් අපි කරන්නේ ලේඛන ලියාපදිංචි කරන එක. ලේඛන ලියාපදිංචිය නැතුව අපි දැන් යනවා මේ හිමිකම් ලියාපදිංචියට. එතකොට හිමිකම් ලියාපදිංචියට ගියපුවාම රෙජිස්ට්‍රාර්වරයා සහතිකය දුන්නම ඒක වළංගුයි. ඕන වෙලාවක ගිහිල්ලා පොලියෝ සොයන්න ඕනේ නැහැ. කාර්යාල ගානේ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. ගිහිල්ලා ගණදෙනුව කරන් එන්න පුළුවන්. ඉතින් ඒකටත් ඔබතුමා හොඳටම දන්නවා තියෙන බාධාව. මම හිතන්නේ දැන් ප්‍රාදේශීය ලේකම් කොටස 40ක විතර කරලා තියෙනවා. තව 40ක විතර වගේ 40ක 50ක විතර ආරම්භ කරලා තියෙනවා. මේක විශාල වියදමක් දරන එකක් ගරු සභාපතිතුමනි. මොකද ගමටම පිඹුරක් හදන්න ඕන කැඩස්සල් ප්ලෑන් එකක් කියලා. එතකොට මේ පිඹුර හදලා ඊට පස්සේ තමයි මේ අනිකුත් කටයුතු කරන්නේ. ඉතින් ඒක තරමක් අපි පිළිගන්නවා වේගය අඩුවෙන් කරන්නේ. මොකද ඒකට තියෙන වියදම වැඩි නිසා. ඇත්ත වශයෙන් කියනවනම් මේක අපිටත් අලුත් දෙයක් නෙමෙයි. බ්‍රිතාන්‍ය පාලන කාලෙත් මේක පටන් ගත්තා. වැල්ලවත්ත කිරලපන තියෙන මේ ක්‍රමේ. පස්සේ කාලේ ඒකෝ අතහැරලා දැම්මේ මේක ඇත්තටම වියදම් වැඩි නිසා. ඉතින් අපිත් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ නව තාක්ෂණය මේකට යොදා ගන්න.
ඔව් උදේ මන්තුමා.
ගරු මේ මාත්‍යතුමනි, ඇත්තටම දැන් ඔබතුමා කිව්වාගේ බැංකු ක්ෂේත්‍රයේ වුණත් 500ක 600ක ලේකන අත්සන් කරනවා කියන්නේ මේ මිනිස්සෙක් මේක කරන්න ඕනේ. අද මේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල 54 20ක පමණ රෙජිස්ට්‍රාර් වරු නැහැ. මේ අනික් අය වැඩ බලන්න. ඉතින් මේ වගේ ප්‍රායෝගික තත්ත්වයන් තියාගෙන අපි මේ වැඩ කරන මිනිස්සුන තව කරදර කරනවාද, එහෙම නැත්නම් මීට වැඩිය ප්‍රායෝගික හිතනවාද කියන එක පැත්තෙන් හිතන්න ඕනේ කියන එක තමයි මම විශේෂයෙන් අවධානය කරන්නේ. මොකද වංචා වැළැක්විය යුතු, ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි වංචා වැළැක්වීම සඳහා ඉතින් අපි ඇඟිලි සැලකුණු පිළිබඳ ලංකා පුරා ලේඛනයක් නැහැ. අපි නඩුවක් ගියපහම තමයි වෙන්නේ. මේ අපි සංශෝධනය ගෙනල්ලා මහනුවර රෝහලේ වෛද්‍යවරයෙක් ඒ උණුසුම යන්න කලින් එතුමාගේ ඡායාරූප අරගෙන Facebook එකෙන් ඇඟිලි සැලකුණු දීලා මියගිය නොතාරිස්වරයෙක්ගේ කුරුණෑගල නමින් ඔප්පුවක් ලියාපදිංචි කරා. හැබැයි මෙන්න මේ ඩේටා ටික නැහැ. නොතාරිස්වරයා මිය ගියාද කියන එක හොයාගන්න ලෑන්ඩ් රෙජිස්ටර්ස් වල මේ ඩේටා නැහැ. එතකොට මෙන්න මේවා තමයි වෙන්නේ. මේ ඩේටා පද්ධති දත්ත ප්‍රැස් කිරීම දත්ත පවත්වාගෙන දැන් මම බැලුවා අද ලංකාව පුරාම ලේඛන අද උදේ බලනකොට මගේ ප්‍රියා ඉංග්‍රීසි සහ සිංහල දෙකම බැබැයි තියෙන්නේ පරිගණකයේ තියෙන්නේ සිංහල කියන එක විතරයි. ඒතර මේ වගේ දෝෂ තියෙනවා. මගේ නමේ ඉංග්‍රීසියෙන් තියෙන නම වැරදි. අද තියෙන ලිස්ට් එකේ. ඉතින් මේ වගේ දෝෂ වරක්වාගෙන ගියේ නැත්තම් මම හිතන්නේ මේක අපි කොච්චර උත්සාහ ගත්තත් මේ වංචාලයක්ම කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි ඔක්කොම එකතු වෙලා විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා කියන බොහොමත්ම ස්තුතියි.
සභාපතිතුමනි, අපි පනතක් නීතියක් ගේනකොට සංශෝධනයක් ගේනකොට ආවට ගියට කරන්නේ නැහැ. එතකොට මේ මමත් විශ්වාස කරනවා කොළඹ ඉඩම් කන්තෝරුව ඇරෙන්න අනිත් තැන්වල මේව කෙරෙන්නේත් නැහැ. ඒගොල්ල දන්නේත් නැහැ. මේක කෙරෙන්නේ කොළඹ. මොකද කොළඹ තමයි මේ බැංකු මූලස්ථාන ටික ඔක්කොම තියෙන්නේ. ලොකු ගනුදෙනු බිලියන ගණන් උනේ ඒවයි මේ ගිවිසුම් ලියන්නේ ඔප්පු සාතික කරන්නේ කොළඹදී. ඉතින් මේක නිසා අපි රෙජිස්ට්‍රාර් ජෙනරල් අජිනල්ලා කොළඹ ඉඩම් කන්තෝරුවේ රෙජිස්ට්‍රාර්වරයා ජනල මේ ඔක්කොම කතා කරලා එකඟ වෙලා තමයි මේක මේ සම්පාදනය කරේ. නැතුව ආවට ගියාට මේ ප්‍රායෝගික ගැටලු ඇති වෙන ආකාරයට නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ. නැත්නම් වශයෙන්ම ප්‍රායෝගික ඇති වෙච්ච ගැටලුව निराකරණය කරන්න මේක ගෙනාවේ. මොකද මේක ඉවත් කරලත් අන්තිමට ඒගොල්ලන්ගේ ඉල්ලීම අපිට අහක දාන්න බෑ. මොකද බැංකු නිලධාරියෙකුට දෙන්නේ තුන් දෙනෙක් ලේඛනයක අත්සන් කරනවා නම් පිටු 100ක 200ක අත්සන් කරන්නයි කියලා ඒගොල්ලන්ට කියන්න බෑ. ඒ ප්‍රායෝගික ගැටලුව විසඳ ගන්න නීතියෙන් දීලා තිබුණු ක්‍රමයේ තමයි ඒගොල්ලන් අපෙන් ඉල්ලුවේ. ඒ ක්‍රමයේ තමයි ගෙනල්ලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි රමන්තුනේ. ඊළඟට ගරු ප්‍රේමනාත්සේ දුරවත්ත මන්තුමා ඔබතුමා විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
සුති සභාපතිතුමනි, මම හිතන්නේ අද දිනේ අධිකරණ ශ්‍රේෂ්ත්‍රයේ අධිකරණ අමාත්‍යාංශයට අදාළව සුවිශාල වැදගත්කමකින් යුත් පනත් ගණනාවක් අද මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. අපි කවුරුත් දන්නවා, අපි හැමදාම කතා කරනවා මේ පාර්ලිමේන්තුව හා මහජනතාව අතර තියෙන සහසම්බන්ධය වැඩි කරන්න. පාර්ලිමේන්තුව මොනතරම් වැදගත්ද කියන කාරණේ සම්බන්ධයෙන් මේ දුරස්තු මහජනතාවට මේ අද සම්මත කරන පනත් සම්බන්ධයෙන් විග්‍රහයක් සියලු මාධ්‍ය තුලින් සහ සමාජ මාධ්‍ය තුලින් කරවන. මම හිතන්නේ ඒකම ප්‍රමාණවත් පාර්ලිමේන්තුවේ කාර්යභාරය අද සමාජයට තේරුම් ගන්න. අද බොහොමයක් වෙලාවට පාර්ලිමේන්තුව කියන්නේ කෙනෙකුට චෝදනා කරන ස්ථානයක් විතරක්මද කියලා විශාල වශයෙන් කතා බහක් ඇති වෙලා තිනවා. ඒකට අඩු වැඩි වශයෙන් අපේ විවස්ථාදායකී සමාජිකයොත් ඒකම මාධ්‍ය ආයතනවල මාධ්‍යත් යම් ආකාරයේ වගකීම් තියෙනවා. ඉතින් මම හිතනවා අද දිනය සුවිශේෂී දිනයක්. මොකද මේ පනත් හරහා විශාල දැනුම් සම්භාරයක් මහජනතාව යාවත් කාලෙ වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ තියෙන වංචා දූෂණ වැළැක්වීම සඳහා විශේෂයෙන්ම අපි දන්නවා මේ ප්‍රතාරිස් කාර්යාවලිය හරහා සුවිශාල නඩු කන්දරාවක් හොර ඔප්පුවලට හොර මුද්‍රණය සම්බන්ධයෙන් මුද්‍රිත කාරණා සම්බන්ධයෙන් වංචාවට ලක් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට අද විශාල පිටිවහලක් ලැබෙනවා මේ නොතාරිස් ආඥා පරිදි සංශෝධන වීම තුලින්, ඒකම ඇටෝනි බලපත්‍ර පරිදි සංශෝධන වීම තුලින්. එහෙනම් එහාට ගිහිල්ලා අධිකරණ ශේෂ්‍ය තුල විශාල වශයෙන් මේ නඩු ගොඩ ගැහිලා තියෙන වෙලාවල් වල මේ සමතකරණයට අදාළව තත්වයන් ඉතාම පුළුල් කරලා මේ අනපනත් ගැනීම ඉතාමත් සුදුසු දෙයක් කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු, අපේ නීතිඥ මහත්මයා, මහනුවර දිස්ත්‍රික්කයේ අපේ කිරින්දිනි මන්ත්‍රීතුමා, මේ සියලුම දෙනා නොයෙකුත් ආකාරයේ යෝජනා ඉතාමත් සාධනීය යෝජනා ගෙනාවා. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ, අපිට කවදාකවත් කරු සභාපතිතුමා මේ රටේ ඕනම ව්‍යවස්ථාදායකට මනුෂ්‍ය චර්යාවන් සර්ව සම්පූර්ණයෙන් 100% ආවරණය වෙන්න නීති අරපර හදන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා මිනිසුන්ගේ චර්යාව නීතිර උඩින් ගියාම ආපස්සරයක් නීතියක් හදලා ඒ චර්යාව ආවරණය කරා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබතුමා කියන කාරණය තුලත් යම් සත්‍යතාවයක් අඩංගු වෙලා තියෙනවා. නමුත් අපි මේ සියල්ල කෙමෙන් කෙමෙන් තමයි උදා කරගත යුත්තේ. ඒ නිසා මම හිතනවා නුදුරේදී ඔබේ ප්‍රශ්නකට උත්තරයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකම දැන් අද මේ සම්මත කරන මේ අධිකරණ වලට අපහාස කිරීමට අදාළ අනපනත්ත සම්බන්ධයෙන් අපි දන්නවා පහුගිය කාලේ රංජන රාමනායක මහත්මයාට අධිකරණයෙන් යෝගයක් ලැබුණා. එතනින් පස්සේ සුවිශාල කතා බහක් ඇති වුණා මේ උසාවියට අපහාස කිරීමට අදාළව මේ භාෂණයේ නිදහස සහ අධිකරණයේ ගෞරවය සම්බන්ධයෙන් තියෙන පරතරය කොහොමද කියලා විශාල කතා බහක් පහුගිය කාලේ ඇති වුණා. මම හිතන්නේ එතනින් පස්සේ පුද්ගලික මන්ත්‍රීවරයෙකුත් පාටලි ජම්පික මන්ත්‍රීවරයත් යම් අනපනතක් ගෙනාවා. කෙසේ වෙතත් ආණ්ඩුව හැටියට අපි මේ පනත් කෙටුම්පත ගෙනලා අද පනතක් හැටියට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. මේ තුල විග්‍රහ වෙන්නේ අපි විශේෂයෙන්ම උත්සාහ කරනවා භාෂණයේ අයිතිවාසිකම් උත් රකින්න. ඒකම අපි උත්සාහ කරනවා අධිකරණ පද්ධතියේ තියෙන ඒ ගෞරවයත් අපි රකින්න ඕනේ. දැන් මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මට චෝදනාවක් කරා මීට පෙර, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච නීති මහත්මෙක් මේ ඡන්දේ තියන්න ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්න අය, හැබැයි වරප්‍රසාද කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරණු ගේන්න වරප්‍රසාද කඩුණා කියලා මම ඉල්ලීමක් කරා කියලා. මම අහන්න කැමති, මම ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙන මූල්‍ය බලය මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් කියන කාරණය මත පිහිටාගෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමයි මේ වරප්‍රසාද කඩුව සම්බන්ධයෙන් යෝජනාව කරලා ලද්දේ. මම කිසිම ආකාරයකින් නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් කරලා නැහැ. මොකද හේතුව මේ රටේ වරප්‍රසාද කමිටු හමුවට ගෙනීමට විවස්ථානුකූලව ඕනෑම කෙනෙක් ගෙනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක විශ්වකාරවරේ කියලා ඒක ඒ කාරණේ මිදෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අපි කවුරුද දන්නවා පාර්ලිමේන්තුව කරන්නේ රටේ මූල්‍ය පාලනය. එතකොට වඩා වැදගත් වඩා අත්‍යවශ්‍ය මූල්‍යකරණය සඳහා අවශ්‍ය කාරණා තීරු තීරණ ගන්න මේ පාර්ලිමේන්තුව හරහා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ අයිතිවාසිකම් කිසියම් බලාධිකාරියක් තුල කැඩෙන්න යනවා නම් වරප්‍රසාද උල්ලංඝනය වෙනවා නම් ඒකට තමයි සංවරණ හා තුල ක්‍රම යටතේ පාර්ලිමේන්තුව විවස්ථාදායකය එහෙම නැත්නම් පාර්ලිමේන්තුව එහෙම නැත්නම් අධිකරණය සහ විධායකය අතර තියෙන මේ චෙක් ඇන් බැලන්සස් කියන ක්‍රමයේ තියෙන්නේ. හැබැයි මම දැක්ක පහුගිය කාලේ විපක්ෂයේ ඔය විපක්ෂ සංවිධායකතුමත් විපක්ෂ නායකතුමත් යම් යම් සිද්ධි හරහා අර බන්දුල කරුණාරත් මහත්මයාගේ සිද්ධි හරහා බොහොම අපූර්වට විනිශ්චයකාරරුන්ගේ පුද්ගලික හැසිරීම සම්බන්ධයෙන් බොහොම වැරදි ලෙස විවේචනය කරා. අපි කවදාක්වත් ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. මොකද හේතුව මට හැමදාම මගේ මේ මන්ත්‍රී ධුරයේ ගරු සභාපතිතුමා තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් ඔය විවාහ උළෙල වල උත්සව වල අත්සන් කරන්න ගියාම මම මුලින්ම ලියන්නේ නීතිඥ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී කියන තනතුරු දාන්න පස්සේ මොකද හේතුව ඔක තව මාස ගානක ඉඳන් අවුරුද්දකින් ඉවත් වෙන්න ඉවත් වෙන්න පුළුවන්. හැබැයි මට නීතිඥ කැඩේ තියෙන ප්‍රමුඛවක් කියන්න මම කිසිලාවක් අමතක කරලා නැහැ. ඒ නිසා මම උත්තර දෙනවා මේ අපි පැහැදිලිවම පාර්ලිමේන්තුවේ සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි ඒ අදාළ ඉල්ලීම කරේ. ඉතින් ඊට අනතුරුව මැතිවරණය සම්බන්ධයෙන් තවත් නඩු කර පවත්වාගෙන යනවා. ඉතින් ඒ අධිකරණයෙන් ක්‍රියාත්මක කළොත් අධිකරණයේ තීන්දුවට ඉසනමන් අපි ආණ්ඩුවකට බැඳී ඉන්නවා. කරු සභාපතිතුමනි, මම දීර්ඝව කටයුතු කතා කරන්නේ මේ අදාළ පද පනත සම්බන්ධයෙන්. මේ මම හිතන ඉතාම මද කාලයක් ලැබිලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ වෙලාව
අපි ඊළඟ මම හැමදේම කියනවා කි ඊළඟ පාර්ලිමේන්තුවේ ඉඳීම හෝ ඊළඟට බලය ගන්නේ කොහොමද කියන කාරණේට එහාට ගිහිල්ලා අපිට සිද්ධ වෙනවා මේ රටේ ජනතාවගේ ආර්ථිකය මේ රටේ තත්ත්වයේ ගොඩනගන්න අවශ්‍ය දායකත්වය දෙන්න. ඒක නිසා තමයි අපි අද මේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා මේ ආණ්ඩුවට මේ ජනාධිපතිතුමාට මේ කැබිනට් මණ්ඩලයට උදව් කරන්නේ. ඔබතුමා දන්නවා මට එහෙම ලොකු පක්ෂ දේශපාලනයක් නැහැ. ඊළඟ පාර පාර්ලිමේන්තුවෙන්න මට ඡන්ද කරන්න ආසනයක් නැහැ. මම නෝක්කඩුවක් කියනෝ නෙමෙයි. මට එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම විශ්වාස කරන්නේ මේ අමාරු වෙලාවේ අමාරු දේවල් පෙනෙන්න ඕනේ. දැන් කවුරුවක්වත් වැට් වැඩි කරනවට කැමති නැහැ. හැබැයි අපි කියනවා වැට් වැඩි කරන්න වෙලා තියෙනවා. පේ ටැක්ස් එක කපනවට දේශපාලන වශයෙන් කවුරුත් කැමති නැහැ. හැබැයි අපි පෙනී ඉන්නවා වෙනුවෙන්. පේ ටැක්ස් එක කපන්න ඕනේ. ටින් නම්බර් එකක් දෙන එක ගැන හැම පුද්ගලයාටම විපක්ෂයේ කවුරුත් ඒක ගැන බොහොම පෙනී ඉන්නේ නැහැ. අපි පෙනී ඉන්නවා. ඇයි පෙනී ඉන්නේ? ඒක විය යුතුයි. නිදහසෙන් පස්සේ හැමදේම අපි කරේ දේශපාලන තීන්දුව తీර ගන්න. හැබැයි අපි මේ වෙලාවේ කරු සභාපතිතුමා අපේ දේශපාලන අනාගතය බලන්න දුර රටේ අනාගතය රටේ අනාගතය බලන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ නැති අදේශපාලනික තීන්දුව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්ද දීපු නායකයෙක් හැටියට මම ඒ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ජනතාවට මට එයා තීරුම් කරගෙන මේ හැකියාව තියෙනවා. ඇයි අපි ටැක්ස් ඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් අපි ගන්නෙ? අපිට ඇයි අර වරප්‍රසාද ලැබිච්ච වරාය තෙල් සංස්ථාව මහජන බැංකුව ලංකා බැංකුව විශ්වවිද්‍යාල ඇදුරන් ඒ කියන අයගෙන් පේ ටැක්ස් එක අපිට කපන්න වෙලා තියෙන්නේ? මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ මේ තියෙන අමාරු තත්ත්වය තුළ. ඒ තුළ ඒ අමාරු තීඳු තීරණට අපි ජනාධිපතිතුමත් එක්ක තුලා කටයුතු කරනවා. ඇත්තටම අද අමාරු තීඳු තීරණ අරගෙන ඉවරයි. අද තියෙන්නේ මේක පවත්වාගෙන යන්න. මේ පවත්වාගෙන යන්න අපි සියලු දෙනා එකහුවලා වැඩ කර යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ගරු සභාපතිතුමනි, මම සාමාන්‍යයෙන් පොතපත චිත්‍රපටි ටිකක් බලනවා. මේ දවස්වල මේ ස්වාධීන රූපවාහිනී සේවය යන අපූර්ව නාට්‍යයක් මීයා කියලා. චින්තර ධර්මදාසගේ. ඉතින් මම කල්පනා කරා මගේ කතාවේ මේ මීයා නාට්‍යයේ දෙබස් කීපයක් කියවන්න. මේක ඉතාම සුදුසුයි. මොකද හේතුව අපි සංස්කෘතික වශයෙන් සහ කලාත්මක වශයෙන් අපි යම් ආකාරයේ දියුණුභාවක් තියෙන්න ඕනේ. ඒ තුළ ඒ සාහිත්‍ය කියවීමත් එක්ක මම හිතනවා මේ රටේ ජනතාවගේ විඥානය අපිට වැඩි දියුණු කරන්න පුළුවන්. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන ගරු සභාපතිතුමා, අපේ රටේ ජනතාව සාක්ෂරතාවෙන් ඉහළ ගිහිල්ලා තිබ්බට සමහර අවස්ථාවල අපි තීන්දුව තීරණ ගන්නකොට දේශපාලන වශයෙන් සාක්ෂරතාවේ යම් අපි තීන්දුව තීරණ ගන්නකොට වැරදි ලෙස ගන්නවා. කොහොම වුණත් මම මේ මීයා වැඩසටහනේ පස්වෙනි කොටසේ, ටෙලි නාට්‍ය පස්වෙනි කොටසේ මේකේ ඉන්නවා කරු සභාපතිතුමා කපිල කියලා චරිතකුත්, විනිත කියලා කාන්තාවක්. මේ දෙනක දෙබස මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මම හිතන්නේ මේ කිව්වට පස්සේ මීයා කවුරු බලයි. කපිල කියනවා අපේ පවුලේ හතර දෙනයි, තාත්තා නැහැ, එයා දාලා ගිහින් අම්මා ගෙවල් වල වැඩට යනවා. මම තමයි මල්ලිවයි නංගිලා දෙන්නමයි බලාගන්නේ. නාවල කවල පොවලා උන් ටොයිලට් ගියාම හොදලා. මට ළමා කාලයක් තිබුණේ නැහැ, අපිට සල්ලි තිබුණේ නැහැ. අපි එක එක්කෙනාගෙන් ඉල්ලගෙන ජීවත් වුණේ. මම මේ දුක හොඳට දන්නවා. දැන් අපි දන්නවනේ සමහරුත් එක එක්කෙනාගෙන් ජීවත් වෙන ඉල්ලගෙන ජීවත් වෙන ඇත් ඉන්නවනේ. අනේ කපිල කියනවා එහෙම. කපිලත් එහෙම තමයි ජීවත් වෙලා තින්නේ. අරයා සර්ට් එක දීලා මෙයා කොණ්ඩෙ කපලා. ඊට පස්සේ විනිත කියනවා කපිලගේ හිත හිස අතගාමින් කියනවා විනිතා මාක්ස් සහෝදරයා. ඊට පස්සේ ආපහු කපිල කියනවා මාක්ස් සහෝදරයා කියද්දි පෝසත්තු අපෙන් හූරාගෙනයි පෝසත්තු වෙන්නේ කියලා ඒක මගේ පපුවට දැනෙනවා. මම මාක්ස් ආදරේ ඒකයි. ඉතින් නාට්‍ය කියන විනාඩි දෙකක් කතාව දෙන්න වැඩිපුර. කපිල කියනවා මාක්ස් සහෝදරයා කියද්දි පෝසත්තු අපෙන් හූරාගෙන කාලය ජීවත් වෙන්නේ කියලා ඒක මගේ පපුවට දැනෙනවා. මම මාක්ස් ආදරේ ඒකයි. ආපහු විනිත කියනවා ඉතින් බබා අපි පෝසත් අයට වෛර කරන්නේ නැතුව අපිත් පෝසත් වෙන්න බලමුකෝ. කපිල කියනවා මේක එහෙම අපි තනියෙන් පෝසත් වෙලා කරන්න පුළුවන් වෙනසක් නෙමෙයි. අපි හැමෝම එකපාර ගොඩ යන්න ක්‍රමයක් හදන්න ඕනේ. විනිත නැවත අහනවා කපිලගෙන් කොහොමද මාක්ස් සහෝදරය කියලා තියෙන්නේ? පෝසත්තු දුප්පත් ගානට බිමට ගේනවද නැත්නම් දුප්පත්තු පෝසත් ගානට උඩර උස්සනවද? කපිල ආපහු කියනවා ඔය ශ්‍රේෂ්ඨ මිනිස්සු ගැන තමුසේ දන්නේ නැහැ. තමුසේ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ට අපවාද කරන්න එපා කියලා. ඒ නිසා අපිට තියෙනවා විශාල වශයෙන් හිතන්න දේවල්. මම මේ කාරණේ කිව්වේ සමහරවල් අපි විශ්වාස කරනවා අපි තියෙන ඇති හැකි මිනිහෙක්ගෙන් නමක් සූරාගෙන ඒ තුල එමිසු නැති බංගස්ථාන කළා අපිට පුළුවන් නම් මේ නැතිකම නැති කරලා දාන්න. මම හිතන්නේ ඒක වියවුලක්. ඒක බොරු මිත්‍යාවක්. ඒ නිසා ගරු සභාපතිතුමනි මම හිතනවා
අද අපිට තියෙන්නේ සුවිශාල වගකීමක්. අපේ දේශපාලනය කරනට වඩා මෙරට නායකත්වයේ දිනන නිවැරදි කරුණු කාරණා දෙලක්වන්න. අපහසු තීන්දුව తీරන ගන්න අපි අපේ නායකයන් අපි උදව් කරන්න ඕනේ. මේ රටේ වෙන්ද තිබ්බ නැති ආර්ථික අභියෝගයක් එක්ක වැඩකටයුතු කරනවා අද අපේ කැබිනට් මණ්ඩලය සහ සියලු මාණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු. මම මේ අවස්ථාවක් කරගන්නවා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කරන්න. අපි හැම වෙලාවෙම හැමදාම කතා කරපු විවේචනට යහට ගිහිල්ලා අපිට පුළුවන් එක අහුවෙන එක තමයි වියුත්. විශේෂයෙන්ම අපේ උතුරු නැගෙනහිර අපේ දමිළ සහෝදර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලාසන කරුණා කළ මේ ජාතිවාදය අවුලවන්න එපා. ඔබතුමාලා හැමදාම කතා කරන ඔබතුමාලා හැමදාම බිල් එක ලෙස මවන මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත සම්බන්ධයෙන් ඔබතුමාලට කියන්න තියෙන්නේ අපි ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙන එංගලන්තේ ඇමරිකාවේ තියෙන පේට්‍රියොටික් ඇක්ට් එක ගැන බැලුවොත් ඒ අයට පුළුවන් අධිකරණමය භූමිය නොසලකා ඕනම ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට විරුද්ධව තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාවට විරුද්ධව කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව නඩු බවරන් ඒ අයගේ අධිකරණේ. ඉතින් ඔය කියන ආකාරයෙන් බලවම ඒ අය ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී සලකන්නේ තමන්ගේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් ඒ නිසා අපි මේ සියලුම දෙනා එකව වෙලා මේ ත්‍රස්තවාදී වැලකීම් පනත හෝ මේ සියල්ල අපිට සම්පූර්ණ සීසියක් නැති කරන්න බෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අර අපි හැමදාම කරපු විවේචන හැමදාම අපි බෙදලා වෙන් වෙච්ච ආකාරයෙන් වෙන් වෙන්නේ නැතුව අද මේ අලුත් අවුරුද්දේ මේ කාල සීමාව තුළ අපි කවුලා මේ රට හදන්න අවශ්‍ය නායකත්ව දෙමුයි කියන කාර්යය මතක් කරේ මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තුමනේ.